Okay, first question.
සත්‍ය පිහිටුවීමේදී කරන කටයුත්ත කෙරෙහි අවධානය යොමු කරමින් එහි යෙදීමත් දෛනික වැඩ කටයුතු කරන විට ආස්වාස් ප්‍රාස්වාසයේ දැනීමත් යන කරුණු දෙක පිළිබඳ පැහැදිලි කර දෙමින් තා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. The question is about the difference between how can you do these two. One is while you are doing work you give your 100% to the work and keep your mindfulness, and the other one is while you are doing work you pay your attention to in out breathing.
Wrong. I know there was once a person who tried to practice in and out breathing while he was driving taxi.
මම දන්නවා එක්තරා පුද්ගලයෙක් මේ ටැක්සියක් එලවගෙන යද්දී ආශාස ප්‍රත්‍වාසයේ කෙරෙහි හිත යොමු කරගත් ගන්න උත්සාහ කරපු.
And had accident.
මොකද උනේ කාර්ක හප්පගත්තු.
If you're driving a car you should not be watching your breath.
ඔබ කාර්කක් එලවද්දී කොහොමද ආශාස ප්‍රත්‍යා දිහා බලාගෙන ඉන්නේ?
Should be watching traffic.
ඔබ බලන්න ඕන ඉදිරියෙන් එන වාහන ගැන.
If you imagine if Murali or Sangakkara playing cricket, instead of actually watching the ball, you're watching his breath, breathing in, breathing out, breathing in.
එවගේ බලන ක්‍රිකට් කණ්ඩායමේ සංගක්කාර වගේ කෙනෙක් හුස්මදියා බලාගෙන හිටියොත් බෝලේ දිහා නොබලා මොකද වෙන්නේ කියලා.
He wouldn't watching the ball, he'd get bowled LBW every time.
එතකොට වෙන්නේ මොකද්ද? හැම වෙලාවෙම බෝලේ විකට් එකේ වදීෙම නම් කකුල වැදිලා සමාන් දැවී යයි.
If you're playing cricket, you have to be mindful of the ball.
එහෙනම් ඔබ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙනවා නම් ඔබ බලා ඉන්න ඕන බෝලේ දිහා.
If you're driving car, you have to be mindful of the traffic.
ඔබ වාහනයක් එලවද්දී ඔබේ සිතී කල්පනාව තියෙන්න ඕන ඉදිරියෙන් එන වාහන ගැන.
If I am mixing concrete, I have to be mindful of concrete mixer.
ඒ වගේම කොන්ක්‍රීට් අනද්දී මගේ සිතී කල්පනාව පවතින ඕන ඒ කොන්ක්‍රීට් අන්න යන්ත්‍රයේ.
So you put your mindfulness on the main task in front of you.
එනි සෝමේ සී කල්පනාව යොමු කළ යුතු ඔබ ඉදිරියේ තියෙන වැඩ කටයුත්ත වෙතට.
Ajahn Chah used to say, you can tell how good a monk's meditation is by how he sweeps the path free of leaves.
Ajahn Chah ස්වාමීන් වහන්සේ විසින් කියා සිටියේ කෙනෙකුගේ භාවනාවේ සත්‍ය කියන්න පුළුවන් ඒ අය පාර අතුගාන ගිය බව.
If he saw a monk sweeping the leaves efficiently, he would know he would meditate efficiently too.
උන්වහන්සේ කියා සිටියේ පාර අතුගෑම හොඳ පිරිසිදුට කරනවා නම් එයාගේ භාවනාවත් හොඳ පිරිසිදුට කරන බවයි.
I am a Dharma teacher, but I also have very good meditation.
මම ධර්මය උගන්වනා වගේම පොතේ මම භාවනාවක් කරන ස්වාමීන් වහන්සේ නමක්.
Because I give so much energy into giving vana, I also give lots of energy into meditation. That's why you are good at both things.
හේතුව මම ඒ දෙකේදීම මගේ සම්පූර්ණ වීර්යය දේශනා කරද්දී ඒකටත් භාවනා කරද්දී ඒකටත් යොමු කරනවා.
So this is how you should watch your breath. When you're watching your breath, only when you're meditating. When you're working, watch your work.
එනිසා ඔබ වැඩක් කරද්දී වැඩේ ගැන හොඳ සිහියෙන් ඉන්න. භාවනා කරද්දී ඔබේ උෂ්ම ගැන හොඳ සිහියෙන් ඉන්න.
Okay? I'm very happy to see more intelligent people in Kandy with more questions coming.
මම හුඟ කාලයක් තිස්සේ අවුරුදු 20ක් පමණ සෙමෙන් පපුවේ සෙමෙන් පෙළෙන කෙනෙක්. ඒ නිසා හිසේ යම්ම ශරීරයේ වේදනා හැම විටම ඇති වෙනවා. කිසිම බෙහෙතකින් ඊට සුවයක් ලැබුන්නේ නැහැ. ඒ නිසා කරුණාකර මට කියන්න මොන වගේ භාවනාවක් සුදුසුද කියලා කරන්න. For a long period, more than 20 years, I am suffering from phlegm, headache due to phlegm, body pain due to phlegm. But no medicine cured me. Please tell me what meditation is best. Please help me.
Okay, one meditation which is very good is metta meditation.
මේ වගේ කෙනෙකුට හොඳම භාවනාව තමයි මෛත්‍රී භාවනාව.
To be kind to your headache and sickness.
ඔබේ තියෙන රෝගයට ඔබේ තියෙන උලුටැක්මටත් මෛත්‍රී කරන්න.
Not to try and get rid of it, to make peace with it.
ඔබේ පුරන් කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැතුව ඒක සුවදතාවයෙන් ඉන්න.
Many people try and fight wars they can never win. Many people try and fight battles they can never win. They try and fight a battle they will never win.
හුඟදෙනෙක් උත්සාහ ගන්නවා දිනන්න බැරි දේවල් එක්ක සටන් වදින්න.
There are some sicknesses which you will never get rid of.
ඒ අතරින් සමහර රෝග තියෙනවා කවදාකවත් ඔබට දිනන්න බැරි.
But you can always make peace with them.
ඔබට කල හැකි එකම දේ ඒවා සමග සාමයටපත් වීමයි.
Embrace them.
ඒවා බාර ගන්න.
Be kind to them.
ඒ වෙත කරුණාවෙන් කටයුතු කරන්න.
If what you cannot change, you accept, then you'll find peace.
ඔබට වෙනස් කරගන්න බැරි දේවල් ඔබ පිළිගන්නවා නම් ඔබ ඒවා එක්ක සාමකාමී සාමයටපත් වෙනවා.
Even the Buddha says there are two types of suffering.
බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙනවා දුක වේදනාව දෙආකාරයි කියලා.
Physical suffering and mental suffering.
ශාරීරික වේදනාව මානසික වේදනාවයි දෙක.
Physical suffering often we cannot get rid of.
ශාරීරික වේදනාව අපිට අත්හැරගන්න සමහරවිට බෑ.
Even the Buddha had physical suffering.
බුදුරජාණන් වහන්සේ ශාරීරික වේදනාවෙන් පෙළුණා.
But the mental suffering we can get rid of.
නමුත් මානසික වේදනාව අපිට පුළුවන් ඒක සුවයක් ඇතිකින් සුවයක් ලබා ගන්න.
We can make peace with that sickness, accept it, embrace it, so we have no mental pain.
ඔබ ඔබේ රෝගය පිළිගන්නවා නම් ඒ වෙත කරුණාව දක්වනවා නම් ඔබට ඉන් ඉදිරියට වේදනාවක් ඇති වෙන්නේ නැහැ.
Many years ago somebody asked me, what is dukkha? What is suffering?
කලකට ඉඳි කෙනෙක් මගෙන් ඇහුවා මොකක්ද මේ දුක්ඛය කියන්නේ දුක කියන්නේ.
I replied, asking from life what it can never give you. Demanding from life something it can never give you.
තමන්ගේ ජීවිතේ තමන් බලාපොරොත්තු වෙනවා කවදාකවත් ලබා ගන්න බැරි දේවල්.
You can never have a body which is free from pain and sickness.
ඔබට කවදාකවත් බෑ මේ ශාරීරියේ පවතින වේදනා වලින් අයින් වෙන්න.
If you want to be always healthy and well, you will always have suffering.
ඔබ මොන අන්දමේ දේවල් කරත් ශාරීරියේ පවතින වේදනාවල් කොහේ හරි හොයත ළඟා වෙනවා.
You are asking from life what it can never give. Asking what life can never give you. Demanding something. It's like Ajahn Chah said, it's like searching for a tortoise with a moustache.
හරියට අජන් චා අම්බරෝ කිව්වා වගේ කැවුල තියෙන ඉබ්බෙක් හොයනවා වගේ.
There is no such thing as a tortoise with a moustache.
ඒ වගේ ඉබ්බෙක් අපිට හොයාගන්න බෑ. ඒ කියන්නේ රැවුලක් තියෙන.
There is no such thing as a life without sickness.
ඒ නිසා ඒ වගේම තේරුම් ගන්න ලෙඩ රෝග වලින් ලෙඩ රෝග නැති ශරීරයක් ජීවිතයක් හොයාගන්න බෑ.
If we cannot cure it, we have to accept it.
ඒක අපිට හොද කරගන්න බැරි නම් අපි ඒක පිළිගන්න පුරුදු වෙන්න ඕනේ.
If you accept it, there's no more problem.
ඔබ ඒ පිළිගත්තොත් ඉපස්සේ වේදනාවක් ඔබට දැනෙන්නේ නැහැ.
Okay.
ඇයි ගැහණ උද්දවිය පිරිමින්ට වඩා ධර්මයට ලැබි? Why ladies are more towards Dhamma, not men?
It must be that ladies are more clever than men.
ඒකෙන් පෙන්නු කරන්නේ පිරිමි උදවිය වඩා ගැහණු අය සිටි ප්‍රඥාවෙන් වැඩි කියලා.
Maybe when men go to heaven, there's many women up there, but not many men.
නමුත් ඒකෙන් වෙන්නේ දිව ලෝකෙට ගියොත් ඔබට දකින්න හම්බෙන්නේ උඟ ගැහණු කිය පිළිමි නම් හොයාගන්න බැරි වෙයි.
So I think men are more interested in cricket.
මොකද මිනිසුන් ධර්මයට වැඩිය ක්‍රිකට් වලට ආසයි.
So it's important that men and women both become interested in Dhamma.
නමුත් මෙතෙන්දි වැදගත් වෙනවා ගැහණුන්ගේත් පිරිමියෝ උදවියත් එකහා සමානව එකහා සමානව ධර්මයට වැඩි වෙනවා. තරහා පාලනය කරගන්නේ කෙසේද? How can we control our temper?
How we control our temper? Very often people get angry with their husband or their wife.
බොහොම වෙලාවට ගෙවල් වල එක්ක තමන්ගේ ස්වාමියා එක්ක එහෙම නැත්නම් බිරිඳ එක්ක තරහ ඇති කරගන්නවා.
Because you want your husband or wife to be different. To be different?
ඔබ හැමතිස්සෙම අපේක්ෂා කරනවා තමන්ගේ ස්වාමියා හෝ බිරිඳ ඒ ඉන්න විදිහට පිළිනොගෙන වෙනත් ආකාරයෙන් ඉන්නවා නම් හොඳයි කියලා.
You can never make your husband change.
ඔබට කවදාවත් බෑ ඒ විදිහට බලාපොරොත්තු වෙන්න වෙනස ඇති කරගන්න.
You never make your wife change.
ඔබගේ ස්වාමියාවත් ඔබගේ බිරිඳවත් ඔය ඉන්න ආකාරයට වෙනස් කරන්න බෑ.
It's like trying to find a dog which doesn't bark. A dog which does not bark.
This thing a little bit down.
Okay. It's like trying to find a dog which does not bark. It's like trying to find a crow which doesn't go ka ka ka.
Ka ka kiyanne nathi kaake khoya ganna wage.
That's the nature of a crow to make that noise.
Kaakage swabhave ekai. Ka ka kila kaya gahanne.
It's the nature of a dog to go woof woof.
Woof woof kiye kya buran eka tamai ballage swabhave.
It's the nature of a wife to go nag 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 nag.
E wageyma gæniyuge swabhave tamai nyak 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 kaga inne.
It's the nature of a husband to go ba 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 ba.
E wageyma pirimiyuge de tamai ga 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 inne.
So why lose your temper?
Ai oba etakota chethi yadi karaganne.
Instead of losing your temper, that's just what husbands are like.
ඒසයිතේ තේරුම් ගන්න. ස්වාමියාගේ ස්වභාවය මේකයි. බිරිඳගේ ස්වභාවය මේකයි.
That's just what wives are like.
ගැහණු තමන්ගේ බිරිඳගේ ස්වභාවයත් ඒ වගේමයි.
You should have read the instructions before you marry.
ඔබ මේ ගැන හිතලා බලන්න තිබුණේ බඳින්න කලින්.
But no need to lose your temper.
Enisa tarak athi karaganna epa.
Wise people know that this is how people are, so they don't lose their temper.
Prajñānavantaya oy vidiyata tamange tara athi karagena saamaya nathi karaganne ne.
So use wisdom and your temper will go.
Enisa prajñāva yoda ganna. Mama dannawa භාවනා කිරීම තමයි හැම දෙයක්ම අත්හැර ගැනීමට හොඳම මාර්ගය බව. මට හැම දෙයක්ම අත්හරින්න පුළුවන්. නමුත් ආදරය හැර මම ආදරය කරන එක්කෙනා. මට යාගෙන් හිත නිදහස් කරගන්න බෑ. මට උමනා කළා තියෙනවා හිත නිදහස් කරගන්න. කොහොමද ඒක කරන්නේ? I know it is the meditation is the best way of getting rid of everything. I can leave everything, but it is the only thing, my love, whom I am in love, that I can't leave out of my mind. I like to leave it. How can I do it?
Where do young people go to find love?
Taruna uduviya kwanse yanne aadareyen peli innapota.
People go to candle-lit restaurants to find love.
මුගදෙනෙක් යන්නේ ඉතිපන්දම් වලින් ආලෝක කරපු හොඳ හෝටල් වලට.
They may even go dancing at night to find love.
එයයි සමාජාට නැටුම් වලට සහභාගී වෙනවා.
Or they go for a walk in the moonlight.
ඒ වගේම සමහරු හඳපානේ ඇවිදින්න යනවා.
Why do you only find love in places which are dark?
ඇයි මේ අය ආදරය හොයාගෙන යන්නේ මේ අඳුරු තැන්වලට?
Because in the dark, you look at the person in front of you, and she looks like supermodel.
ඒ වගේ තැන්වලට ගියාම තමන් ඉදිරියේ එක්කෙන් ඉන්න එක්කෙනා දකින්නේ දිව්‍යාංගනාවක් වගේ.
In the moonlight, he looks like film star.
ඒ වගේම තමන්ගේ පිරිමියා දකින්නේ හොඳ නළුවෙක් වගේ.
But in the middle of the day, you see who they really are. In the middle of the day, in bright sunlight, they don't look like supermodel or film star.
නමුත් හොඳට ඉරේදී තියෙන වෙලාවක බැලුවොත් ඔබ තේරුම් ගන්නවා ඒ විදිහට නෙමෙයි ඒ පෙනෙන්නේ.
No one falls in love in the middle of the day.
කිසි කෙනෙක් නෑ මම හිතන විදිහට දවල් මධ්‍යාහන කාලේ ආදරය පටන් ගන්න.
So, whoever this person is, if they're a girl, look at that boy in the middle of the day.
එනිසා මේ ප්‍රශ්නය අහපු අයට කියන්න පුළුවන් එකම දේ හොඳට බලන්න ඒ තරුණයා දිහා මධ්‍යාහන වෙලාවට.
If that's the other gender, look at them in the middle of the day, look who they really are.
එනිසා බලන්න මේ වෙලාවට ඇත්තටම මේ පුද්ගලයා කොයි වගේ කෙනෙක්ද කියලා හොඳට ඇස් අරලා.
Then all your love will fade away.
අන්න ඒ වෙලාවට ඔය තියෙන ආදරයම හිතෙන් ගිලිහී යාවි.
But when you're in love, you don't want it to fade away.
නමුත් ඔබ ආදරයෙන් ඉන්න වෙලාවට ඔබට උමනා කරන්නේ ඒ ආදරය නැති කරගන්න.
Because people are romantic.
මොකද හුඟ දෙනෙක්ගේ හිතේ තියෙනවා මේ ආදරවන්ත හැඟීම.
Being romantic is another word for being stupid.
ආදරවන්ත කියන එකට ඒ හැඟීමට තවත් නමක් තියෙනවා තමගේ මෝඩකම කියලා.
So just whoever wrote that question, contemplate that boy or that girl, and after a while you'll find no need to be in love anymore.
එනිසා ඒ ලියපු ගෑනු ළමයා හෝ පිරිමි ළමයා ඒ ගැන ටිකක් හිතලා බැලුවොත් එයාට පෙනේවි මේක එච්චර දුරට ගෙනියන්න දෙයක් නෙමෙයි කියලා.
They say that love is blind.
එනිසා ඒ වගේම ඔබ අහලා තියෙනවා ආලේ අන්ධයි කියලා.
And they say that marriage is an institution for the blind. For the blind.
ඒ වගේම විවාහය හඳුන්වා තියෙන්නේ අන්ධ පාසලක් හැටියට.
So whoever wrote this question, if you're not married yet, get out while there's still time.
ඒ නිසා ඒ තත්ත්වයට පත් වෙන්න කලින් එතනින් අයින් වෙන්න.
So after a while, people who fall in love, usually love lasts for about 2 or 3 years on average.
සාමාන්‍ය වශයෙන් බැලුවාම ඔය කියන ආදරය අවුරුදු 2කට 3කට වඩා කල් පවතින්නේ නැහැ.
Because you don't really love that person.
හේතුව ඔබ ඇත්තෙන්ම ඒ අයට ආදරය කරන්නේ නැහැ.
You love the way they make you feel.
ඒ අය ඔබව පෙන්눔 කරන හැටි පොළඹවන හැටි තමයි ඔබ ආදරය කරන්නේ.
When you see that person, it makes you feel happy.
කෙනෙක් හමු වුණාම ඒ අය ප්‍රතිචාර දක්වනවා ඔබට හොඳ හැඟීමක් ඇති කරගන්න.
When you're close to them, it makes you feel happy.
ඔබ
when you're close to them, it makes you feel happy.
ඔබ ළඟින් ඉන්නම නම් ඔබට ඒ ආදරවන්ත හැඟීම පෙනෙනවා.
Really, you don't love that person. You love the way they make you feel.
ඇත්තටම ඔබ ආදරය කරන්නේ ඔබට ආදරය කරන්න විදියට ඔහු හැසිරෙන ආකාරයට.
Real love is wanting that person to be happy.
ඇත්ත ආදරය කියන්නේ ඔබට ඕන කරනවා ඒ ඔබ ඉදිරියේ තියෙන පුද්ගලයාට ආදරය කරන්න.
If you really love that person, their happiness is the most important thing in the world.
එනිසා ඔබ ඇත්තටම ආදරය නම් ඒ අයගේ සතුට තමයි ඔබේ ලොකුම සතුට වෙන්නේ.
If you really love that person and they told you they've fallen in love with someone else and getting married, it should make you very happy.
ඒ නිසා ඔබේ ආදරවන්තයාව ආදරවන්තී කියනවා නම් මම වෙන කෙනෙක් ආදරයෙන් දැන් ඉන්නේ කියලා ඔබ ඉතාමත් සතුටපත් වෙන්න ඕනේ.
When you realize they're going to be happier with someone else than with you, oh, that should make you happy.
මොකද හේතුව ඔහු ඈ වෙන කෙනෙක් එක්ක මට වඩා සතුටින් ඉන්නවා නම් ඇත්තෙන්ම මම ඒ ගැන සතුටු විය යුතුයි මම ඔහු ආදරය කරනවා
because their happiness is the most important thing in the world
තමයි ඉන්නේ පුද්ගලයාගේ සතුට තමයි සමාජයේ ලෝකයේ තියෙන එකම සතුට
so most people don't love like that
නමුත් කිසි කෙනෙක් ඒ විදිහට ආදරය කරන්නේ නැහැ
When you say you love that person, it means you want them with you and no one else.
ඔබ කෙනෙකුට ආදරය කරනවායි කියනවා නම් ඒක අදහස් කරන්නේ ඒ ආදරය ඔබට විතරයි ලැබිය යුතු වෙන කෙනෙක් එක්ක නෙමෙයි.
You're not really concerned with their happiness, you're concerned with your own happiness.
එමණිතා ඔබේ උවමනාව අනිත්‍යයේ සතුට නෙමෙයි ඇත්තටම තමන්ගේම සතුට ආරක්ෂා කරගන්න.
That's not real love, that's attachment.
එය ආදරය නෙමෙයි ඒක තමයි ඇලිම කියන්නේ
If you understand what I've just been speaking then you can let that person go
ඔබ මම කියන දේ තේරුම් ගත්තනම් ඔබට පුළුවන් ඔය කියන පුද්ගලයා අත්හැර දාන්න
They're probably going to be more happy with someone else than with you
ඒ පුද්ගලයා තම වෙන කෙනෙක් එක්ක තමන් එක්කට වඩා හොඳ සතුටින් ඉඳී
Okay
මනුෂ්‍ය ආත්මයක් ලබා ගැනීම සඳහා අපි හුඟක් කර්මකලයේ උත්භව පවතනවා. නමුත් අද ඥානගානේ ඉතා ශීක්‍රයෙන් ඉහළ යනවා. එයින් අදහස් කරන්නේ එහෙමනම් හොඳ කර්ම කරන පුද්ගල සංඛ්‍යාවක් එන්න එන්න වැඩි වෙනවා. They say that you to do a lot of good karma to get a human form. Today's population is going up really fast. Does that mean the amount of people who do good karmas is also going up?
Sometimes in Kandy there are too many houses and too little people.
කාලයකටදී නුවර උගක් ගෙවල් තිබුණා නමුත් හිතේ ටික දෙනා.
If there's more houses and not enough people, house prices go down.
ගෙවල් සංඛ්‍යා වැඩි වෙලා ජනගහණය අඩු වුණොත් ඒවායේ මිල පහළ බහිනවා.
In the same way, when there are more human beings around, more places to get reborn, the price of getting reborn goes down.
ඒ වගේම ජනගහණය
When there are so many people today, it's like having too much housing. The price of buying a room goes down.
ගෙවල් හුඟක් තියෙනකොට ඒකේ තියෙන වටිනාකම අඩු වෙනවා වගේ ජනගහණය වැඩිින් ඉන්නකොටත් ඒකේ තියෙන වටිනාකම අඩු වෙනවා.
So when there's not many human beings, the cost to be reborn as a human being is very high. When there's not many human beings on the earth, the amount of good karma you need to get a place in the human realm is very high.
හුඟ දෙනෙක් ලෝකේ නැති කාලෙක මේ වගේ තැනක උපත ලබන්න හුඟක් බලවත් කර්ම අපි කළ යුතුයි.
But now there's many human beings, the entry fee to being a human has got much lower.
නමුත් දැන් ජනගහණය හුඟක් වැඩි නිසා මේ වගේ තැනකට ඇතුළත් වෙන්න අයකට ගාස්තුව බොහොම අඩුයි.
Sometimes like this university, as it expands, more people can come to university.
ඒ වගේම විශ්වවිද්‍යාල ව්‍යාප්ත වෙනකොට ඒ ඇටෙන්ට ඇතුළේ හැකි ප්‍රමාශිෂ්‍ය ප්‍රමාණයක් වැඩි වෙනවා.
So the entry requirement is not as high.
ඒ නිසා ඇතුළේ තියෙන අවශ්‍ය ලකුණු ප්‍රමාණයත් අඩු වෙනවා.
Nowadays because there are so many people it's easier to be reborn as a human being.
ඒ නිසා මේ වගේ ජනගහනයක් ඉන්න කාලෙක ඒ ඌමනා අවශ්‍යතාවයන් අඩු නිසා මේ වගේ උපත ලබන්න මනුස්ස සංඛ්‍යාවත් එන්නෙන්න වැඩි වෙනවා. දොසිතා කරන්නේයි දේශනේදී කියවිනි. යමක් කිරීමේදී දෙවරක් සිතා කරන්නේයි කියමනක් දැත. මේ ගැන පාදා දෙන්න. බන්තේ you mention here that you don't think when you are doing something. But there's a saying that before you do something think twice. Can you explain?
Before you do something, think twice. You may think before you do it, just to make sure it's worthy to do. But many people don't think twice. They think 3, 4, 5, 6, 8, 20, 100 times.
ඇත්ත තමයි ඒ කියමන නමුත් සාමාන්‍ය ජීවිතයේදී අපි එකපාරක් නෙමෙයි 10 පාරක් 20 පාරක් 30 පාරක් හිතනවා යම් දෙයක් කරන්න කලින්.
So okay to think twice but no more than twice.
එනිසා උමනානා දෙපාරකට වැඩි හිතන්න බෑ ඒ හොඳටම ඇත.
Otherwise you go think and you never do anything.
එනිසා ඔබේ වැඩේ වෙන්නේ එහෙම නැතුනොත් හිතනවා මිසක් වැඩේ කෙරෙන්නේ නැහැ.
Just like you know the famous saying for NATO, no action, talk only. NATO, no action, talk only.
But we can't translate.
Oh, we can't translate that. Okay, never mind.
NATO කියන වචනේ හැදලා තියෙන ඉංග්‍රීසියෙන් කිව්වේ ඒකයි. No action,
talk only.
යමක් කරන්නේ නැහැ. හිතනවා විතරයි.
So don't think too much. Do more action.
එනිසා හිතන්නේ නැතුව කරන දේ කරන්න. බුදුදහම හොඳින් ඇසුරු කරන දැනගත් සියලු අයට සමාධිය විදිපසු මාර්ගඵල ලැබිය හැකිද? නොහැකි නම් හේතු කවරේද?
People who
know about Dhamma and they are able to get into samadhi. After samadhi, will they be able to gain magapala? If you can't, what's the reason for that?
What's the reason why you can't do what?
They expect to gain entry to the stream after samadhi. If you can't get...
But you need the samadhi of jhana before you get magapala.
Magapala labhaganna samanya samadhiya nemeyi. ඥාන සමාධිය අවශ්‍ය කරන්නේ.
You need සම්මා සමාධිය.
ඔබට අවශ්‍ය කරන්නේ සම්මා සමාධිය.
It's a very high level.
ඒ හුඟක් ඉහළ මට්ටමේ සමාධිය.
But you can do it.
නමුත් ඔබට ඒ කරන්න පුළුවන්.
If you wish to get Magapala, you have to practice Eightfold Path.
ඔබට මාර්ගඵල ලබා ගැනීම නම් ගැලීමට නම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ සඳහා තියෙනවා.
You have to have very high good sila.
Etendi balaporottu wenne obe sileya ukak kisidu yutu.
You need to have right view, understand the Buddhist teachings. Have right view to have understanding of Buddhist teachings.
Obata prajna honda prajnyawak thibiyutui buddhayana wase igenne modi therum ganne.
And have very good meditation.
E wageema honda bhavanawa thibiyutui.
I gave a simile, like the Dhamma is like the map.
මම මෙතෙන් උදාහරණයක් හැටියට පෙන්නුම් කරන්නේ ධර්මය සිතීමක් වගේ.
Jhana is like flashlight, like torch.
ධානය හරියට විදුලි පන්දමක් වගේ.
If you have a map and flashlight, you can find the treasure in the forest.
එනිසා ඔබට සිතීමක් විදුලි පන්දමක් තියෙනවා නම් ඔබට පුළුවනි වනාන්තරයේ තියෙන නිධානය හොයාගන්න.
So you need both wisdom and jhana.
Enita obata avashyai prajñāvat dhyāna.
As the Buddha said in Dhammapada, verse 372, Nati jhānaṁ apanyasa, panya napi ajayato, yam hi jhānaṁ ca panya ca savai nibbāna santike.
Buddhāmbrodhaṁ pade gātāvin sadāntaraṁ ekai, obata dhyānat, dhyāna napa.
නති ජාන
ප්‍රඥාවක් තිබිය යුතුයි ප්‍රඥාව
නති අජයතෝ
ප්‍රඥාව ඇති ධ්‍යාන ඇති පුද්ගලයා වතන්නේ නිවන ආසන්නයේ කියලා
which means that there is no wisdom without jhana no jhana without wisdom when you have the two together jhana and panya you are in the presence of nibbana
එතෙන්දී නැවත ආපහුම මම හරියට කිව්වොත් ධ්‍යාන නැති තැන ප්‍රඥාවක් නැහැ ප්‍රඥාව නැති තැන ධ්‍යානයක් නැහැ ප්‍රඥාවත් ධ්‍යානයක් තියෙන පුද්ගලයා වසන්නේ නිවන අවසාන නිවනට අවසානයි
when you bring these two together jhana panya coming together creates magapala
ධ්‍යානයත් ප්‍රඥාවත් එකෙන් වෙන තැන තමයි මාර්ගඵල ලැබෙන්නේ
so now you know how to get magapala so please get back up power
දැන් ඔබ දන්නව කොහොමද මාර්ගඵල ලබා ගන්න උදා හිතා කරුණා කළ මේ පිළිබඳ උනන්දුවක් ඇති කරගන්න
then I don't have to come back and teach you again
අන්තර්භවය පිළිබඳ ඔබ වහන්සේගේ අදහස් දක්වන්නේ
okay that's about antarbhava The answer of Bhava is a state between existences. When a person dies, they usually go floating out of their body. They stay a few days before they take rebirth.
Antarbhavin adhastaranti maraneta passe taman venat swarupekin innama navata upatyak labanakam.
It is the commentary that says there is no antarbhava. The commentary is not the Buddha Vachana.
මේ අදහස දැක්වෙන්නේ
අභිධර්ම.
මේ අදහස දැක්වෙන්නේ අභිධර්මයේ. නමුත් බුදුරජාණන් වහන්සේ එහෙම දෙයක් කවස්ලා නැහැ.
For anybody who can recollect their past lives knows there is antarbhava, it exists. There is antarbhava.
ඉස්සෙල්ලා මම කිව්වේ අභිධර්මයේ තමයි මේ පිළිබඳව එහෙම දෙයක් නැහැ කියලා පවසන්නේ. බුදුහාමුදුරුවෝ එහෙම දෙයක් පවසලා නැහැ. ඒ නිසා කෙනෙක්ට පුළුවන් නම් තමන්ගේ පෙර භවයන් පිළිබඳ මතකය ඇති කරගන්න ඒ අය දන්නවා අන්තර් භවයක් පවතින බව.
If you don't believe me, just wait till you die and you'll see antarbhava.
ඔබ මම කියන විදිහේ විශ්වාස කරන්නේ නැත්නම් ඔබ මරණයට පත් වෙනකන් ඉන්න. එතකොට ඔබ ඒක තේරුම් ගන්න.
Okay.
කාන්තාවන් සෑම ආත්මයකදීම ඉතා කාන්තාවක් සෑම ආත්මෙන් ආත්මයකදීම කාන්තාවක්ම වෙනවාද පිරිමි ආත්මයක් ලැබීමට නම් කළ යුත්තේ කුමක්ද? Will a woman will be reborn as a woman or what do you have to do if you want to become a man in next life?
Oh, do you really want to become man in your next life?
ඇත්තටම ඔබට පිරිමියෙක් වෙන්න ඕනද ඊළඟ ජීවිතේදී?
No, instead of wanting to become man in your past life, want to not be reborn at all.
නමුත් ඊට වඩා හොඳ නැද්ද ඊළඟ භවයේදී නූපදීන්න පුළුවන්.
I have a disciple in Australia who told me he wants to be a dog in his next life.
මම දන්නවා එක දායකයෙක් ඕස්ට්‍රේලියාවේ ඉන්න එයා කිව්වා එයාට බල්ලෙක් වෙලා උපදින්න ඕන කියලා ඊළඟ ආත්මේ.
I asked him, why do you want to be a dog in your next life?
මම හොයාගෙන මොකද්ද මේ තියෙන උනන්දුව බල්ලෙක් වෙලා උපදින්න ඊළඟ ආත්මේ.
He said because dogs don't have to go to work on Monday morning.
එයා කියනවා බල්ලොන්ට අවශ්‍ය වෙන්නේ නැහැ සවස උදේ පාන්දර නැගිටලා වැඩට යන්න.
They can sleep whenever they want.
තමන් කැමති වෙලාවක නිදා ගන්න පුළුවන්.
In Australia they can even watch TV.
ඕස්ට්‍රේලියාවේ නම් බල්ලොන්ට පුළුවන් ටෙලිවිෂන් එක බලාගෙන ඉන්න.
And they get great food.
ඔහුට හම්බෙන හොඳ කෑම.
So he wants to be reborn as a dog.
ඒ නිසා ඔහුට උමනාකරේ බල්ලෙක් කියලා උපදින්න.
I told him in Australia when you get reborn as a dog they take you to the vet so you can't have any sex.
Second part I didn't understand.
I said in Australia if you get reborn as a dog they take you to the vet so you can't have any sex.
එතකොට මම කිව්වා ඕස්ට්‍රේලියාවේ බල්ලෙක් වෙලා ඉපදුනොත් දොස්තර කෙනෙක් ගාවට ගිහිල්ලා ශරීර කර්මයක් කරලා නැවත මේ සංසාරකේ යෙදෙන්න බැරි කමක් ඇති කරනවා කියලා.
So now he tells me he doesn't want to be a dog anymore.
ඒක ඇහුවට පස්සේ එයා කියනවා මට බල්ලෙක් වෙන්න ඕනේ නැහැ කියලා දැන්.
Any questions?
මම මනස එක්තැන් කර ගැනීමට භාවනාවේදී බොහෝම මහන්සි ගත්තත් ඒ මට කරගන්න බෑ. භාවනාවේදී සිතිවිලි නතර කරගන්නේ කෙසේද? Do I try to sometimes? It is hard for me to concentrate to meditate. How do you not think of anything while meditating?
One way is to listen instead of thinking.
භාවනාදී කළ යුත්තේ ඇසීම හිතීම නෙමෙයි.
To listen to the sound of the birds.
පිටතින් ඇෙන කුරුල්ලන්ගේ හඬ තමන් දෙන්න.
To listen to the sound of the wind in the trees.
ගස් අතරින් හමාගෙන එන හුළඟට තමන් දෙන්න.
Even to listen to the sound of the traffic.
සමහර වෙලාවට පාර යන වාහන වලට ශබ්ද වලට සමන් දෙන්න.
And to fill your mind with those sounds.
ඔබේ මනස ඒ වගේ ශබ්ද වලින් පුරවා ගන්න.
And so there's no room left for the thinking.
කොතෙක් දුරටද තව දුරටත් ඔබට හිතන්න බැරි වෙනවා.
Just like right now you're listening to me and you're not thinking. Right now you are listening to my sound.
දැන් ඔබ කරන්න යන්නේ ඉදී හිතන්නේ නැතුව මම මේ කියන දේවල් වලට ඇහුම්කන් දෙනවා.
So when you put your mindfulness on listening, you are not thinking.
එනිසා ඔබේ මනස ඇසීමට යොමු වුණාම සිතීම නතර වෙනවා.
And then when you stop thinking for long enough, you can turn to notice the silence by watching your breath.
ඒ වගේ ක්‍රමයකින් ඔබ සිතීම නතර කරගත්තාම කාල යම් කාලයකට ඉන්පස්සේ ඔබට පුළුවන් වෙනවා නිහඬව සදියා බලාගෙන ඉන්න.
There are many other methods to learn how to stop thinking. Maybe later on you can buy a book or CD and learn more how to stop thinking.
මේට වඩා තවත් වෙනත් ක්‍රම තියෙනවා සිතීම නතර කරන්න. ඒ සඳහා පොත්පත් හෝ වෙනත් මාධ්‍ය මගින් කියවලා බලන්න. හුඟක් බෞද්ධ ස්වාමින් වහන්සේලා ආමිස පූජාවල් වලට පැන දෙනවා. බෝධි පූජා, මල් පූජා වැනි. නමුත් ඔබ වහන්සේ පෙන්වා දුන් පරිදි බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් භාවනාව ඊට වඩා බලවත් දෙයක් බව දැන් තේරෙනවා. ඔබ වහන්සේගේ ඉහත දැක් වූ දේවල් වලට ඔබ දක්වන ප්‍රතිචාරය කුමක්? Some Buddhist monks give more priority to ritualistic practices and pujas in the popular Buddhism. But the central doctrine of the Buddha, such as regarding meditation, are much profound, as you have said. So, what's your suggestion to these practices?
I think when, as Buddhists in Sri Lanka, you stop asking your monks to do pujas and ask them to teach you meditation, then things might change.
කරුණාකරලා ඒ විදිහේ ස්වාමීන් වහන්සේලා ඉන්නවනම් ඒ ඇයිද කියන්න මේ කරන දේවල් වලට වඩා වැඩි තනක් භාවනාවට දෙන්න කියලා.
The monks respond to market pressure. Market pressure.
ඒ විදිහට තමන්ගේ අත්‍යවශ්‍යතාවය පෙන්වුවාම ඒ ඇයිටත් උමනා කරන්නේ ඔබේ සහයෝගය නිසා ඒ අය වෙනස් වෙන්න ඉඩ තියෙනවා.
If you keep asking them for doing pujas, they will do pujas for you.
ඔබ ගිහිල්ලා එයාට කන්නලව් කරනවා නම් මේ පූජාවල් පවත්වන්න එයා කරන්නේ ඒක.
If you keep asking them to chant pirit, they will keep chanting pirit for you.
ඔබ එයාට කියනවා නම් පිරිත් කියන්න කියලා එයා ඔබට කරලා දෙන්නේ ඒකයි.
But if you ask them, please teach us Dhamma, teach us meditation, then you will force them to do that.
ඒ වගේම ඔබ එයාට කියනවා නම් අපිට භාවනාව ගන්නන්න කියලා ඒ අය ඒ දේ කරයි. පොළඹවන්න පුළුවන්.
So please ask your priest in Sri Lanka to teach you meditation. Say, I don't want too many puja.
ඒ නිසා ඔබේ ස්වාමීන් වහන්සේට කියයි ඉන්න මෙච්චර පුදු පූජා අපිට අවශ්‍ය කරන්නේ නැහැ. අපිට භාවනාව උගන්වන්න කියලා.
And then you have far stronger Buddhism in this land.
ඒ නිසා එයින් ඔබ කරන්නේ මේ රටේ ධර්මය තවදුරටත් පවත්වා ගැනීමට උපකාර කරනවා.
Once the Buddha said, if you break a clay pot of ghee over some water and it falls into the water, the clay goes to the bottom, the ghee goes to the top.
බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි උදාහරණයක් දෙන්නවා. එළඹි තෙල් තියෙන මුට්ටියක් වතුරේ බින්දොත් ඒකේ තියෙන මැටික් කෑලි චින්දා බයිනෝ අඩියට නමුත් කියන එළඹි තෙල් මතු පිට පාවෙනවා.
The Buddha then said, suppose a monk came and chanted, oh, may the clay rise to the surface, may the oil sink to the bottom. Would that help?
ඒ නිසා හිතලා බලන්න ස්වාමීන් වහන්සේ නමක් ඇවිත් ප්‍රාර්ථනා කරනවා කරුණාකර මේ මැටි කෑලි ටික උඩට එන්න, පාවෙන්න, මේ තෙල් ටික යටට යන්න කියලා. ඒක සිද්ධ වෙයිද?
The Buddha said, no, it will not help. Clay goes to the bottom because it's heavier than water.
බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා කවදාකවත් එහෙම වෙන්නේ නැහැ. මේ මැටි කෑලි ගිලා බහිනවා තෙල් උඩට මතුවෙනවා.
Oil floats to the surface because it's lighter than water.
වතුරට වඩා ඝනත්වයෙන් අඩු නිසා tell to the bowing.
And all the chanting for hours will not change that.
නමුත් කොච්චර අපි සජ්ජායනා කළත් ඒ ගැන හිතේ ඉතා ඒ සිද්ධ වෙන්නේ නැහැ තෙල් කිලා බහින්නේ නැහැ.
In the same way, if a person has done lots of bad karma, all the chanting at their funeral service won't help them.
ඒ වගේම තමන් ජීවිතේ නරක කර්ම කරලා ඉඳ තියෙනවා නම් මේ විදිහේ සජ්ජායනා මගින් පූජා මගින් ඒවා ඉවත් වෙන්නේ නැහැ.
If they have done lots of good karma, the chanting won't help them. They go to heaven anyway.
එවාගෙම තමන් හොඳ කර්ම කළා තියෙනවා නම් කවදාකවත් කොච්චර සජ්ජායනා කළත් තමන් දිව්‍ය ලෝකේ ගිහිලා උපදිනක වළක්වන්න බෑ.
These are the teachings of the Lord Buddha in the sutra.
සූත්‍ර ලබුද්‍රයාන මාසේ මේ වගේ ඉගැන්වීම් පෙන්වා දී තියෙනවා.
But nowadays people don't read sutras. They are just superstitious.
හුඟ දිනෙක දැන් කාලේ සූත්‍ර කියවන්නේ මේ අය මේ විදිය පුද පූජා වලින් මත් වෙලා.
Instead of doing chanting, do something for yourself.
ඒ නිසා කිය කියා කියෝ කියව ඉන්නතුව තමන් වෙනුවෙන් යමක් කරගන්න.
Many people, Sri Lankans, Chinese, come to my temple before end of the year examination at school.
ඕස්ට්‍රේලියාවේ ඉන්න සිංහල අය, චීන අය හුඟ දෙනෙක් කියනවා තමන්ගේ දරුවන්ගේ අවසාන විභාගයට කලින්.
They want pivot chanting or pivot string so they can do well in exams.
ඒ අයට උපමා කරන්නේ මට කියලා පිරිත් කියවල ළමයින්ට අතේ නූලක් බඳව ගන්න.
I say instead of wasting your time coming to the temple spending 2 hours, go home and read your books. You get more chance of doing better that way.
ඒ නිසා මම ඒ අයට කියනවා පැය දෙකක් තුනක් මෙතෙන්ට එන්න කාලේ නාස්ති කරන්න නැතුව කරුණාකරලා ගෙදර ගිහිල්ලා ඒ වෙලාවේ පාඩම් කරන්න කියලා.
People today are too superstitious.
අපිට වෙලා තියෙන්නේ ඔන්න ඔයගේ දේවල් වලින් අපි වල්පත් වෙලා ඉන්නේ.
The Buddha taught samma kammanto, not just praying, doing something.
ඒ නිසා සම්මා කම්මන්ත කියන බුදුරජාණන් වහන්සේ අදහස් කරේ ඒකයි. යම තමන් වෙනුවෙන් යමක් කරගන්න.
So if you want to be rich, work hard, spend little.
එතන ඔබට ධනවත් වෙන්න ඕමනා නම් උගක් මහන්සිලා වැඩ කරන්න.
So instead people go pray, oh may I be rich, oh may I be rich.
හිතලා බලන්න ඒ ගැන අපි යාඥා කර කර හිතයට බුද පූජා කරාට අපි පොහසත් වෙයිද?
And every time you are praying or listening to chanting, you could be doing some work.
එනිසා ඔය වගේ කාලේ නාස්ති කරන වෙලාවේ ඔබට පුළුවනි හොඳ දේවල් කරන්න තමන් වෙන්නේ.
Pivot chanting or puja, they can help increase your faith. But if you do too much, you waste too much time.
පිරි සජ්ජාන කිරීම පුදු පූජා වලින් ඔබේ ශ්‍රද්ධාව දිනු ගවන අත් ඇත්ත. නමුත් ඔය සිද්ද ශ්‍රද්ධාව ඇති ශ්‍රද්ධාවම ඉලිලා හිටියොත් අපි අතින් වෙන දෙයක් කෙරෙන්නේ.
In the time of the Buddha, the monks would not chant pivot. When the monks went to a person's house, they would teach Dhamma.
බුදුරජාණන් වහන්සේගේ කාලයේදී භික්ෂුන් වහන්සේලා ගෙවල් වලට ගිහිල්ලා පිරිත් කිව්වේ නැහැ. උන්වහන්සේලා කරේ ධර්මයේ ගැනීම.
When people chanted the pansil, they kept the pansil afterwards.
යමෙක් පන්සිල් අරගත්තා නම් ඒ අය ඒ පන්සිල් සුරක්ෂිත කරගත්තා, ආරක්ෂා කරගත්තා.
These weren't rituals, they had meaning.
මේ කරන ඔය බාහිර කටයුතු වල තේරුමක් තියෙනවා.
When they gave dana to a monk, they gave dana which the monk could use, like a robe or some food, not things like TV or mobile phone.
ඒ නිසා ඒ වගේම බලන්න දානයක් දෙද්දී අපි ස්වාමීන් වහන්සේලාට පූජා කරන්නේ ඒ අයට උමනා කරන දේවල්, ආහාර, සිවුරු පිරිකර වගේ දේවල්. නැතුව ටෙලිවිෂන් අතේ පාවිච්චි කරන ටෙලිෆෝන් වගේ දේවල් නෙමෙයි.
They were helping support the religion. They were not ruining the religion.
ඒ නිසා ඔබ තේරුම් ගත යුතුයි ඔබ කරන කටයුතු වලින් ධර්මය විනාශ වෙන්න නෙමෙයි ධර්මය ආරක්ෂා කරගන්නයි ඔබ කටයුතු කළ යුත්තේ.
So when you give dana, think first of all what is appropriate dana to give a monk.
ඒ නිසා ඔබ දානයක් දෙන්න කලින් හොඳට හිතලා බලන්න මොන වගේ දෙයක් ඔබ වහන්සේලා දීමට සුදුසු කියලා.
Don't just follow old tradition. Think for yourself. Okay.
Upasampada bhikkhun wahaselaata concrete anima wani bara weda kirima vinayata ekagada. Like mixing concrete is has it been prohibited or not prohibited as a upasampada bhikkhu?
In the time of the Buddha, one of the Buddha's chief disciples, Visakha, left her jewelry in the monastery when she went to listen to a teaching of the Buddha.
දවසක් විසාකාව බුදුජාන මාසේ ධර්ම දේශනාවක් අහන්න ගිහිල්ලා තමන්ගේ මේලපලදනාව පන්සලේ අමතකවල දාලා ආවා.
Ananda found the jewelry and put it aside for the person who lost it.
ආනන්ද තෙරුන් වහන්සේ මෙය දැකලා එය අරන් තිබ්බා අයිතිකාරයාව ආපහු දෙන්න.
When they found the jewelry belonged to Visakha, they gave it to her.
මෙය අයිති විසාකාවන්ට බව දැනගත්තාම ඒ හාමුදුරුවෝ එය විසාකාවන්ට බාර දුන්නා.
She said, I already lost it in the monastery. I don't want it back. So the Buddha asked her to sell the jewelry and with the money to build a monastery for the monks. That vihara became known as Migala Matha Pasada.
මිගාර මාතාපාතාද යනුවෙන් හඳුන්වන්නේ ඒ ඇය තැන වූ ආරණ්‍යය.
That building was built by the monks.
ඒ ආරාමයේ හැදුවේ ස්වාමීන් වහන්සේලා විසින්.
The Buddha put Mahamoggallana in charge of the building.
බුදුජාණන් වහන්සේ මහමොග්ගල්ලාන තෙරුන් වහන්සේ එය සොයා බලා ගැනීමට පත් කළා.
And that building was completed in record time.
ඒ ශාලා ඒ ආරණ්‍ය එහෙම නැත්නම් ඒ ශාලාව හිතන්න බැරි තරම් ඉක්මනින් සාදා නිම කළා.
Because Mahamoggallana had psychic power. He could mix concrete with his finger.
මොකද මහමොග්ගල්ලාන ආම්දුරන්ට ඍද්ධි බල තිබුණා. ඒින්ද ඒ ආම්දුර ඇඟිල්ලෙන් concrete දැනුවා.
So the monks did do work in the time of the Buddha.
ඒ නිසා ඒ කාලෙත් ස්වාමීන් වහන්සේලා ඔය වගේ ගොඩනැගිලි තැනීමේ කාර්යවල නිරත වුණා.
But not too much work, just the right amount of work.
නමුත් ඕනාට වඩා වැඩියෙන් නෙමෙයි. සෑහෙන ප්‍රමාණයකට පමණයි.
To look after their monastery and also to exercise.
තමන්ගේ ආරණ්‍යයේ පැවැත්ම සඳහා ඒ වගේම තමන්ගේ ශරීර සෞඛ්‍ය සඳහා ඒ වගේ වැඩ කරන්න ඕන.
The Buddha said even monks should make good karma.
බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා භික්ෂුන් වහන්සේ නමක් හැටියට තමනුත් කර්ම සිදු කරගන්න හොඳ කර්ම කරන්න ඕන බව.
So I look at it as an opportunity for me to make good karma by building monastery.
ඒ නිසා මම හිතනවා මම හොඳ කර්ම කරන්නේ අනාගතයේ පැවැත්ම සඳහා හොඳ ආරණ්‍ය තැනීම.
So as a monk, it's a privilege to serve Buddhism in all ways.
ඒ නිසා විසුන් වාසයේ නමක් හැටියට මට මේ අවස්ථාව යෙදිලා තිනවා ධර්ම වෙනුවෙන් මේ වගේ කටයුතු කරන්න.
Ah, that is very good.
බොහොම හොඳයි මේ විදිහට Tamanta භාවනා කරන්න පුළුවන්.
Carry on.
තවදුරටත් මේ විදිහට සිතේ සැනසීමක් ඇතුව මේ විදිහට භාවනා කරගෙන යන්න.
If you are happy sitting like that, keep on sitting.
ඔබට හිතෙනවා නම් මේ විදියෙන් ඉඳගෙන ඉඳීම සුවපහසුයි කියලා තවදුරටත් ඉඳගෙන ඉන්න.
Imagine the Bodhisattva under the Bodhi tree before he became enlightened.
හොඳට සීපත් කරලා බලන්න බුදු වීමට කලින් බෝධිසත්ව මොනවද බෝසායරදී කළේ කියලා.
What would have happened if after meditating for 1 hour he said, "Hours up, I should now go to work."
හිතලා බලන්න උන්වහන්සේ දෙදා තීරණය කරා නම් ආ දැන් මම පැය භාවනා කරා මේ ඇති කියලා නැගිටලා මොකද වෙන්නේ?
You would not have a Buddha.
එමනම් අපිට බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලැබෙන්නේ නැහැ.
So if the meditation is peaceful and happy, carry on.
ඒ නිසා භාවනාවෙන් ඔබට සුවයක් සැපතක් දැනෙනවා නම් තව තවත් එහිම යෙදෙන්න.
I heard this story last year.
මම මේ කතාව දැන් අවුරුද්දකට කලින් අහලා තියෙන දෙයක්.
In Australia we hold meditation retreats.
ඕස්ට්‍රේලියාවේ අපි තියෙනවා භාවනා වැඩසටහන.
Starting on a Friday night, they run 9 days to the following Sunday.
සිකුරාදා පටන් ගත්තාම දවස් 9ක් පුරා ඒක පැවැත්වෙනවා.
On one of these retreats was being taught by a Vietnamese monk from Vietnam.
මේ එක භාවනාවක් තමයි පැවැත්වේ වියට්නාම් ජාතික භික්ෂුන් වහන්සේ නමක්.
On the first evening of this retreat, they started by just meditating.
පළවෙනි දවසේ ඒ අය සාමාන්‍ය විදිහට භාවනා කරන්න පටන් ගත්තා.
After 1 hour, the Vietnamese monk had not come out of meditation.
පැයකට පස්සේ මේ හාමුදුරුවෝ භාවනාව නතර කරේ නැහැ.
They were expecting a talk, but the monk carried on meditating.
නමුත් මේ අනිත් අය බලාපොරොත්තු වුණා ඒ ස්වාමීන් වහන්සේගෙන් දේශනාවක්. නමුත් උන්වහන්සේ භාවනාව නතර කරේ නැහැ.
By 11 p.m. he was still meditating.
පැය 11 වෙනකම් මේ හාමුදුරුවෝ දිගින් දිගටම භාවනා කරගෙන ගියා.
So all the people on retreat went to bed.
එනිසා භාවනාවට සහභාගී වුණු අනිත් අය ගිහිල්ලා හිටාගත්තා.
When they got up in the morning at 5 a.m., the monk was still meditating. He hadn't moved.
පවදා උදෑසන පාට නැගිටලා බැලුවාම තවමත් මේ ස්වාමීන් වහන්සේ භාවනා කරනවා.
When it came to 7 a.m. for breakfast, the monk was still meditating.
උදේ හතට දානය වළඳන වෙලාවෙත් ස්වාමීන් වහන්සේ නැගිටින්න නැතුව භාවනා කරනවා.
That monk never moved for 9 days.
මේ ස්වාමීන් වහන්සේ දවස් 9ක්ම නොසැලී ඒ විදිහට භාවනා කළා.
He never gave any teachings, no precepts, he never had anything to eat, never went to the toilet.
මේ ස්වාමීන් වහන්සේ දවස් 9 තුල කිසිවක් ඉගැන්වුවේ නැහැ. කිසි දෙයක් ආහාරය වළඳුවේ නැහැ. ඒ වගේම වැසිකිළියකටවත් ගියේ නැහැ.
He sat there perfectly still for 9 continuous days.
ඒ නිසා බොහොම තැන්පත්ව නොසැලී දවස් 9ක් ඒ විදිහටම භාවනා කළා.
Giving no teaching with his mouth.
කටින් කිසිම වචනයක්වත් පාවිච්චි නොකර පාවිච්චි කරමින් දේශනාවල් පැවැත්වුවේ නැහැ.
At the end of those 9 days, he came out of his meditation.
ඒ දවස් 9ට පස්සේ උන්වහන්සේ භාවනාවෙන් එළියට ආවා.
And he apologized. I'm sorry. I should have given you talks.
එතෙන්දී උන්වහන්සේ ඒ අයගෙන් සමාව ඉල්ලුවා මම ඔබලාට දේශනාවල් පැවැත්විය යුතුව තිබුණත් මට ඒක කරගන්න බැරි වුණා කියලා.
I'm sorry I should have given you the precepts.
මම ඔය මේ ඇයිට මේ සිල්පද දෙන්නත් මට අමතක වුණා කියලා.
The people on the retreat said, "No, don't say sorry. We've been watching you for 9 days. Most inspiring Dhamma we've ever heard. Sadhu, sadhu, sadhu."
එතකොට ඒ අය කිව්වා නෑ නෑ ඒකට සමාව ඉල්ලන්න ඕනේ නෑ වහන්සේ කරපු මේ ධර්මයේ නමේ අපි හොඳට බලාගෙන ඉකියා ඒ වගේ ධර්මයේ ගැනීමක් මීට කලින් අප අහල් නෑ ඒ සාදු සාදු කියලා සාධිකාර දුන්නා.
His action of being totally still, not moving for 9 days, was so much more beautifully about the Dhamma than any sermon.
එතනින් තේරුම් ගන්න තවස් නාම නෑමයක් සිත්තේ නිහඬව උන්වහන්සේ කරපු ඒ ධර්ම ඉගැන්වීම කටින් දේශනා කරන ධර්මයට වඩා බලවත් බව.
The people who went on that retreat were so inspired that such things are possible in today's age.
මේ කාලේ ජීවත් වෙන අයට ඒ භාවනා වැඩසටහන සම්බන්ධ වුණු අය පුදුම විදිහෙන් ඒකෙන් හිත ප්‍රසාදයට පත් කරගත්තා.
This is sometimes what happens when you get into deep meditation. You meditate for hour after hour, sometimes day after day.
එනිසා තේරුම් ගන්න භාවනායි බලේ ඒ වගේ. සමාලාට ඔබට පුළුවනේ භාවනාව කරගෙන යන්න පැයකට පස්සේ පැයක්, පැයකට පස්සේ පැයක් ඒ වගේම දින ගණනාවක් වුණා.
Just like in the time of the Buddha.
හරියට බුදුරජාණන් වහන්සේගේ කාලයේදී වගේ අපිට සමහර වෙලාවට අපිව පාලනය කරගන්න බෑ. උදාහරණ හැටියට තරහ වගේ දෙයක්. මොකද අනිත් අය කරන දේවල් නිසා කොහොමද අපි මේකට මුහුණ දෙන්නේ? We cannot control ourselves all the time because of others. Example, anger. How can we face this situation?
We make this the last question.
May I
ask the last question?
මේ අවසාන ප්‍රශ්නේ
Other people don't make you angry.
Other people.
ඔබව තරහ කරන්නේ අනිත් අයද?
You make yourself angry.
ඔබයි ඔබව තරහ කරගන්නේ.
So don't blame other people.
එනිසා අනිත් අයට ඒ ගැන දොස් කියන්න එපා.
If you blame another person, it's like having an itch on your head and scratching your bottom.
හරියට ඒක ඔළුවේ කැපීම තියෙන වෙලාවට තමන්ගේ පස්ස පැත්ත කහ ගන්නවා වගේ.
If you have an itch on your head, you scratch your bottom, you soon have two itches.
Two?
Itches. If you have an itch on your head and you scratch your bottom, then you have two itches.
ඔබ ඔළුවේ තියෙන කැසිල්ලට පිටිපස්ස කැවුවොත් එතෙන්දී කැසිලි දෙකක් ඇති වෙනවා. එකක් ඔළුවේ එක අනිත් එක පිටිපස්ස කැසිලි.
So don't blame the other person.
එනිසා වෙන කෙනෙකුට ඒ ගැන දොස් කියන්න එපා.
You let yourself get angry.
ඔබ ඉදෑරියා ඔබට තරහ යන්නේ.
If the other person is being stupid, it's their karma, not yours.
කෙනෙක් ඔබ මෝඩයෙක් කියලා කිව්වොත් ඒක ඔබේ කර්මයක් නෙමෙයි. ඒ අයගේ කර්මයක්.
So what anybody says about you or does to you, that's their bad karma.
එනිසා කෙනෙක් ඔබට අපහාස කරනවා නම් වැරදි දේවල් කරනවා නම් ඒ ඔබේ කර්ම නෙමෙයි. ඒ අයගේ කර්ම.
You don't need to get angry.
ඔබට තරහ ගන්න අවස්ථාවක්
නැහැ. Don't let other people control you.
කරුණා කරලා අනිත් අයට ඔබව පාලනය කරන්න ඉඩ දෙන්න එපා.
Whatever they say about you, don't get angry.
ඒ අය ඔබ ගැන මොනවා කිව්වත් ඒව ගණන් ගන්න එපා, තරහ ගන්න එපා.
When you get angry, the other person wins and you lose. When you get angry, the other person wins and you lose.
ඔබ ඒ විදිහට ඉදෑරියොත් ඒකෙන් වෙන්නේ අනිත් අය ජීනනවා, ඔබ පරදිනවා.
So don't be a loser, be a winner.
ඒ නිසා ඔබ පරාජිතයෙක් වෙන්න එපා. දිනන්න පුරුදු වෙන්න.
I am a monk. I wear these robes in Australia. Sometimes people call me a girl. I wear these robes in Australia. Sometimes Australians say I'm a girl because I wear a dress.
ඕස්ට්‍රේලියාවේ සමහර වෙලාවට මම මේ සිවුර ඇඳගෙන ඉන්න නිසා පෙද්දක් වගේ එකක් නිසා සමහර අය හිතනවා මම ගෑණියෙක් කියලා.
I don't get angry. I laugh. I think that's funny.
මම මේ වෙලාවට ඒක තරහ ගන්නෑ. මම හිතා වෙලා ඒක විහිළුවක් හැටියට බාර ගන්නවා.
So when people try to make me angry, I laugh instead.
ඒ නිසා අනිත් අය මාව තරහ කරන දේවල් කියනකොට මම හිනා වෙලා ඒක අත්හැර දානවා.
Then they never try to make me angry again.
ඒ නිසා අය දන්නවා තවදුරටත් මාව ඒ ආකාරයෙන් තරහ කරන්න බැරි බව.
I refuse to get angry.
මම තරහ ප්‍රතික්ෂේප කරනවා.
That way you realize you don't have to be angry.
ඒ ආකාරයෙන් ඔබ තේරුම් ගන්නවා ඇත්තටම ඔබ තරහ ගත යුතු නැහැ.
The Buddha never got angry.
බුදුරජාණන් වහන්සේ කවදාකවත් තරහ ගත්තේ නැහැ.
The great Arahant never got angry.
උතුම් රහතන් වහන්සේලාත් තරහ ගන්නේ නැහැ.
The Buddha never said anger is good.
බුදුරජාණන් වහන්සේ කවදාකවත් තරහ අනුමත කළේ නැහැ.
So please don't allow yourself to get angry.
ඒ නිසා තරහ ඇති වෙන්න ඉඩ දෙන්න එපා.
For other people say it's good, that's their karma. Nothing to do with you.
ඒ නිසා අනිත් අය මොනවා කිව්වත් කරත් ඒ අයගේ කර්මයක් නිකක් ඔබේ කර්මයක් නෙමෙයි.
If they say something bad about you, look at your bottom. It hasn't got a tail. You're not a dog. No problem.
කවුරු හරි ඔබට බල්ලෙක් කියලා කිව්වොත් පිටිපස්ස අත කාලා බලන්න බල්ගයක් නැත්නම් ඔබ බල්ලෙක් නෙමෙයි.
Okay, enough. Thank you for listening.
මෙතෙක් වේලා සවන් දුන්නට බොහොම ස්තුතියි.
This is all for today. If I give you too much food, you get indigestion. Too much dhamma, you forget it all.
මෙතෙන්දි උදාහරණයක් හැටියට මම ඕනකට වැඩිය ආහාර කන්න දුන්නොත් බඩේ අමාරුවක් හැදෙන්න ඉඩ තියෙනවා.
So now you've listened to the dhamma, please put it into practice.
මේ සාකර්මා කරලා මේ අහං හිති ධර්මය ප්‍රායෝගික අත්විඳලා බලන්න.
Don't just think about it. Do it.
හිත හිතා ඉන්න එපා,
කරලා බලන්න.
Thank you so much.